අපට අවශ්‍යයිද දැන් මේ අපරියාපන්න ධර්මයෝ ස්කන්ධ වශයෙන් මෙහෙම බෙදලා තියනවද කියන ඒ වගේ තොරතුරක් ඒකයි ඒ කියන්නේ මහත්තයරෙන් අපි මේ තුන් භූමියට මේ බෙදනකොට ඒකේ තියෙන උපාදාන ආශ්‍රව ඊට පස්සේ ඔය සංයෝජන ග්‍රන්ථ මේවා ඊට පස්සේ තව තියෙන ඔය සාරම්භන අනාරම්භන ධර්ම ලෞකික ලෝකෝත්තර ධර්ම මේවා පිළිබඳව ආත්පස විග්‍රහයක් මේ වගේ කරා ඒ විග්‍රහය තුලින් තමයි අපි ආර විග්‍රහ නොකරපු ධර්මයන්ට ගලපලා තේරුම් ස්කන්ධ ධාතුගත පුද්ගල පඤ්ඤාප්ති කියන මේකේ ස්කන්ධ ධාතු ආයතන පිළිබඳව සංග්‍රහ මේකේ සාමාන්‍ය මේකේ සංග්‍රහ කරන්නේ පංචස්කන්ධය ගත්තාම මුලින්ම කියන්නේ පංචස්කන්ධයේ ආයතන කීයකින් සංග්‍රහ කරනවා ධාතු කීයද ඉන්ද්‍රිය කීයද සත්‍ය කීයද එහෙම ලෞකික ධර්ම ලෞකික ධර්ම ආයතන කියේ ස්කන්ධ කියේ ධාතු කියේ එහෙම සංග්‍රහ කරනවා. පටිච්ච සමුප්පාදයේ මුලින්ම අවිද්‍යාවෙන් ජරා මරණ දක්වා විස්තර සංග්‍රහ කරනවා. මේ අපාර බෙදීම් කියනවා මේ සුදුම බෙදීම්. මේ විදිහට අපි අදාළ මාතෘකාව විතරක් ගත්තොත් ලෞකික ධර්ම. ලෞකික ධර්ම පංචස්කන්ධයෙන් 12 ආයතනයන්ගෙන් 18 ධාතුන්ගෙන් සංග්‍රහිතයි. ඒකට කියන්නේ ලෞකික ධර්ම පංචස්කන්ධයේ 12 ආයතනයේ 18 ධාතුයි සංග්‍රහයි. අති අසංගයිත. සංග්‍රහ නොවන්නේ මොනවයි? න කේනචි කන්දේ න කේනචි ආයතනේ න කාචිහි ධාතුවේ අසං කිසි ස්කන්ධයක් ආයතනයක් ධාතුවකින් සංග්‍රහ නොකරන ලද්දේ නොවේ. එනි සියල්ලෙන්ම සංග්‍රහ වෙනවා ලෞකිකව. ලෝකෝත්තර ධර්ම අසංකත ධාතුව ස්කන්ධ සංඛ්‍යාවෙන් හැරපිය. එතකොට අසංකත ධාතු ගම නිවන. නිවන කවදාවත් මේ සංග්‍රහයෙන් කරන්නේ ස්කන්ධ. හැබැයි ආයතන වශයෙන් සංග්‍රහ කරනවා. නමුත් ස්කන්ධ සංග්‍රහයෙන් සංග්‍රහ කරන්නේ නැහැ. ලෝකෝත්තර ධර්මියෝ අසංකත ධාතු ස්කන්ධ සංඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්ධයකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සංයුක්තයි.
සතර ස්කන්ධ කියන්නේ ඒක රූප නැතුව ඉතුරු
වෙන වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. ලෝකෝත්තර ධර්ම ස්කන්ධ හතරයි ආයතන දෙකයි.
ඒ කියන්නේ ධම්ම
මන ආයතනයි ධම්ම.
මන ආයතනේ විඥාන ධාතු.
නැහැ ධාතු නෙවෙයි ආයතන ගන්න.
ආයතන.
ධම්ම ආයතනයයි මන
ආයතන.
ආයතන ධාතු ගත්තාම ධාතු දෙකකි.
දෙකකි. ආයතන මනෝ ධාතු විඥාන ධාතු.
එහෙනම් අපි කතා කරන්නේ ඒ දෙකෙන් තමයි සම්බන්ධ. කෙතකින් අසංගෘහිත වෙද්ද එක් ස්කන්ධයකින් දස ආයතනයකින් 16 ධාතුකින් අසංගෘහිත. එතකොට
හරියට ඉතුරු ටික
ස්කන්ධිකව රූපස්කන්ධය අනිත් ටිකයි සංග්‍රහණය. ඊට පස්සේ තව අපිට ඔකට කියන සාසව ධර්ම. ඊට පස්සේ ආශ්‍රව ධර්මියෝ ආශ්‍රව නෝ ධර්මියෝ සාසව ධර්මියෝ අනාශ්‍රව ධර්ම. එතකොට ඒවා කියනවා ආශ්‍රව ධර්මියෝ ආශ්‍රවද සාසවද වූ ධර්මියෝ ආශ්‍රව ආශ්‍රව සම්පයුක්ත ධර්මියෝද කියන මේවා ඔක්කොම එකකට වැඩෙන නිසා ඔක්කොම එකට තියෙන්නේ. ආශ්‍රව ධර්මියෝ ආශ්‍රවද සාසවද වෙන ධර්මියෝ කියලා කොට. ඒ කියන්නේ ආශ්‍රවත් වෙනවා සාසවත් වෙනවා. එමුණා. අපි කියමුකෝ ආශ්‍රව ධර්මෝ කාමාශ්‍රව භවශ්‍රව අවිද්‍යාශ්‍රව දිට්ඨාශ්‍රව මේ වගේ කාමාශ්‍රවය අරමුණු වෙලා කෙනෙකුට දිට්ඨාශ්‍රවයක් උපදිනවා. එතකොට මේ කාමාශ්‍රවය දිට්ඨාශ්‍රවයට හිත දානවා. එනිසා මේ කාමාශ්‍රවයට කියනවා සාසව ධර්ම. එනිසා ආශ්‍රව වෙනද සාසව වෙනද ධර්මයෝ කිව්වොත් කියන්න වෙන්නේ අර ටිකම තමයි. මොකද ඕනම තමයි නේද?
දැන් ඊට පස්සේ එනකොට ආයේ මේ අර ලෝකෝත්තර කතාව නෑ
නේ නෑ
නෑ මම අපහු
ඔව් මේ දැන් අර අපි මේ කරුණු ටික එකතු කරගන්න මේ කරුණු ටික එකතු කරගත්තාම ඒ කරුණු ටික කොයි මොන ධර්ම වලින්ද යෙදෙන්නේ කියලා දැනගත්තාම ප්‍රශ්න වලදී අපි තේරුම් ගන්නවා මෙහෙම මේ එතකොට අපිට මේ මේ දෙක අනුව යනවනම් තව ටිකක් මේ දෙක ඉගෙන ගන්න පුළුවන්. අර ටික තියලා.
ඔව් අර ටික ආයේ ලෞකික ධර්මනේ.
ඔව් මේ ටිකේ
පොඩ්ඩක් අපි යන්නේ.
ඔව් මේකේ දැන් ලෞකික ලෝකෝත්තර ධර්මියෝ කියලා එතනින් තමයි ස්කන්ධ සංග්‍රහ කරන්නේ.
ඔව්. දැන් ලෝකෝත්තරයක එතන පැහැදිලි ඉර
ස්කන්ධ සංග්‍රහය මෙයා
කරා. ඔව් ස්කන්ධ හතරයි
10
දෙකයි
එකයි ආයතන
ආයතන දෙකයි.
ඊට පස්සේ මෙහෙම කියනවා අපරයාපන්නෙහි පරයාපන්න ධර්මෝ අපරයාපන්න ධර්මෝ කියනවා. ඊට පස්සේ ඒකේ පරයාපන්න ධර්මෝ කියනවා කාම ධාතුව හා කාම ධාතුව පරයාපන්න ධර්ම රූප ධාතුව අරූප ධාතුව පරයාපන්න අරූප ධාතුව අරූප ධාතුව පරයාපන්න ධර්ම කියනවා. ඒවා වෙන්නලා අන්තිමට වෙනවා අපරයාපන්න. ඒව ගත්තහම අපරියාපන්න ධර්මයන්ගේ ස්කන්ධයෝ කෙතෙක්ද ආයතන කෙතෙක්ද ධාතු කෙතෙක්ද චිත්ත කෙතෙක්ද සත්ත්ව කෙතෙක්ද ආහාර කෙතෙක්ද කියලා එහෙම එහෙම ගත්තහම අපරියාපන්නේ ස්කන්ධ සතරකි ආයතන දෙකකි ධාතු දෙකකි සත්ත්ව දෙකකි ඉන්ද්‍රිය 12කි හේතු 6කි ආහාර 3කි ස්පර්ශ 1කි වේදනායකි සංඥායකි චේතනායකි චිත්තේ දැන් ඔන්න අපරේපන්න දැන් මේ වත් එක තමයි මම අර කිව්වේ ධර්ම වශයෙන් අපිට උගන්න වෙනවා. එතකොට
ඒක බලමු ඉස්තර
එතකොට එහි අපරේපන්නේ සතර ස්කන්ධය කවරයි? වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ සංස්කාර ස්කන්ධේ විඤ්ඤාණ ස්කන්ධේ. මොහු අපරේපන්නේහි සතර ස්කන්ධයෝ කියනු ලැබේ. එහි අපරයාපන්නේ ආයතනෝ කෙ මන ආයතනය
එකද
නැහ ආයතනෝ දෙකෙනි
දෙකෙනි මන ආයතන
මන ආයතනේ දම් බොහෝ අපරයාපන්නේ ආයතනෝ දෙකෙනි එහි අපරයාපන්නේ ධාතු දෙදෙනි කරු මනෝ විඥාන ධාතුව දම් ධාතු මොහු අපරයාම
ධාතු
බව
මනෝ ධාතු මනෝ විඥාන ධාතු දම් ධාතු කියවලු මේ
ඒ අපරයාපන්නේ මනෝ විඥාන ධාතු ධම්ම ධාතු ධම්ම ධාතු කියන්නේ
අතෙන් වඩා වෙනස් එක නේද?
එතකොට නෑ අතන
අතන තියෙන්නේ මනෝ ධාතුයි මනෝ විඥාන ධාතු කියන දෙක
මනෝ විඥාන ධාතුයි එතන සංග්‍රහ කරලා තිබෙන්නේ අපි ගත්තේ ඒක අපි ගත්තේ මේ මාතෘකා කරලා විතරයි
ඔව් මාතෘකාවේ තියෙන්නේ මේ මනෝ ධාතුයි මනෝ විඥාන ධාතු දෙක
ලෝකෝත්තර අසංගදාය ස්කන්ධයෙන් හරිත ස්කන්ධයේ ආයතන දෙක ධාතු දෙක ඒකේ සම්මතියි
මුද්‍රණ දෝෂයක්ද
නෑ
පාලියෙත් එහෙමද
පාලියයි
සිංහලයි දෙකම
හරි
දැන් ඕක හරියන්න ඕනේ මෙතන මේකේ අඩුව මං හිතන්නේ
දෙකේ මේක ඒක තමයි
නෑ නෑ උතන දැන් මොදාතුයි මනෝ විඤ්ඤාණ ධාතුයි නේ තියෙන්නේ
නෑ මේකේ එහෙම තිබ්බේ නැහැ
අහ
ධාතු දෙකයි කියලා දැන් තියෙන්නේ
ඒ මොනවද කියලා නේ
මොනවද කියලා
ආ
ධාතු දෙකයි කියලා කියන්නේ අපිනේ කතා කරේ මනෝ ධාතුවේ මනෝ විඤ්ඤාණ
මනෝ ධාතුව තියෙන එක නෑ නේ
ඒකට ඉන්නේ ධම්ම
හරි ඕක මෙහෙම නිසයි නසර ద్వාරයක් විදිහට එන්නේ නැහැ නේද
නෑ
අසල ආයතන පැත්තෙන් එන්නේ
නැහැ
ඔව් ඒකට මනෝ ධාතු එනිමි අසල ආයතන නිරෝධයක්
ආයතන වශයෙන් ගත්තාම හරි ධම්ම ආයතනයි මන ආයතනයි ධාතු වශයෙන් ගත්තාම දැන් ධම්ම ආයතනය තමයි මෙතන ධම්ම ධාතු හැටියට පෙන්නේ ඊට පස්සේ අපරයාපන්නේ ධාතු හරි එහි අපරයාපන්නේ සත්‍යෝ දෙදෙනෙකි මාර්ග සත්‍යයි නිරෝධ සත්‍යයි මොහු අපරයාපන්නේ සත්‍යෝ දෙදෙනා කියනු ලැබේ එහි අපරයාපන්නේ දොළොස් ඉන්ද්‍රියෝ කවරයි මනී ඉන්ද්‍රිය ජීවිත ඉන්ද්‍රිය සෝමනස් ඉන්ද්‍රිය උපේක්ඛා ඉන්ද්‍රිය සද්දී ඉන්ද්‍රිය විරී ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය ප්‍රඥා ඉන්ද්‍රිය අනන්‍ය තඤ්ඤස්සාමී ඉන්ද්‍රිය අඤ්ඤ ඉන්ද්‍රිය අඤ්ඤතා ඉන්ද්‍රිය මොහු අපරියාපන්නී දොළොස් ඉන්ද්‍රියෝ යයි කියන්නේ අර 22 ඉන්ද්‍රිය 12 අර මේ වගේ මේ මේ අර අනඤ්‍ය තඤ්ඤසාමිත්‍ය අඤ්ඤේන්ද්‍රය අඤ්ඤතාවීන්ද්‍රය හැරුණාම අර ඉන්ද්‍රියෝ ලෞකික ධර්මයන්ගේ පියදෙන්න ලෝකෝත්තර සිතක මේ වේදනෝන මේවට ලෝකෝත්තර අර වගේ දැනකොට මේ ලෞකිකවත් වේදනා දැන් සෝමනස් ඉන්ද්‍රිය එක්සයි ඉන්ද්‍රිය වගේ එහි අපරයාපන්නේ සත් හේතු කවද කුසල හේතු තිදනයි අව්‍යාකෘත හේතු තිදනයි මොනවාද අදාළ
නැහැ
ලෝභාදී සමෝහ කුසල හේතුයි අව්‍යාකෘත විපාක හේතුයි මේ කුසල හේතු තිදනා කවරේද අලෝභ හේතු අදේශ හේතු අමෝහ හේතු මොහු තිදනා කුසල හේතු සත්‍යකතම් එහි අව්‍යාකෘත තිදෙනා කරේ කුසල හේතු කුසලයන්ගේ විපාක වශයෙන් අලෝභ අදේශ අමෝහ මොහු තිදෙනා අව්‍යාකෘත මොහු අපරයාපන්නේ ෂඩ් හේතුයයි කියන ලැබේ එහි අපරයාපන්නේ ආහාරයෝ තිදෙනි කවරද ස්පර්ශ ආහාරය මනෝ සංචේතන ආහාරය විඥාන මේ අපරයාපන්නේ ආහාරයෝ කියන්නේ ආහාරය පිළිබඳව මොන පැටවිල්ල තිබුණා
ආහාරය කොහොමත් නැහැ
අබලින්ද ආහාරය
එතනත් රූප
රූපෙන්
මැති කතාව තියෙනවා
එහි අපරයාපන්නේ එක් ස්පර්ශයේ කවරේ මනෝ විඥාන ධාතු සම්පස්සේ මේ අපරයාපන්නේ එක් ස්පර්ශය එහි අපරයාපන්නේ වේදනාව සංඥාව චේතනාව කවරේද කියනකොට කියන්නේ එකම අරකම තමයි. මනෝ විඥාන ධාතු සම්පස්යෙන් මන සංඥාව, චේතනාව වෙන මේ අපරයාපන්නෙහි වේදනාවේ, සංඥාවේ, චේතනාවේ, චිත්තවේ කියලා කියනවා. ඒ කියන්නේ මනෝ ධාතු විඥාන ධාතුවේ මනෝ විඥාන ධාතු ස්පර්ශයේහි කිව්වහම මෙතන එන්නේ කෙලින්ම මෙයාට මාර්ගසිත උපදින වෙලාවක හෝ බලසිත උපදින වෙලාවක මෙතන කුත්‍ය වෙන්නේ මනෝ විඥාන ධාතුවේ. එතකොට ඒ හිතේ යෙදෙන වේදනා සංඥා චිත්ත කියනවා මේවා කරියාපන්න. ඒකයි දැන් මේ වේදනාව සංඥාව සංකාරේ විඥානේ බෙදෙනවා. වේදනාව කාමාවචර දෙවේ රූපාවචර දෙවේ අරූපාවචර දෙවේ රූපාවචර දෙවේ අපරියාපන්න දෙවේ. රූපය ආ කාමාවචර දේ රූපාවචර දේ හරි රූපය ඒකාන්තයෙන්ම කාමයි
අතනාර මාර්ග සිතයි කල සිතයි විතරද යෙදෙන්නේ කියන එකත් පොයින්ට් එකක් ඒ කතාව ඔය දැන් චිත්තක්ෂණ දෙකකට දාන කතාවක් මාර්ග සිතයි කල සිතයි කියුවා එතකොට එතන විතරද නැත්තම්
ඒක
අන්නහන්සගේ හිතන්නේ ඒකේ අනිත් එතන අඩුවක් තියෙනවා ඒ විදිහ තමයි පැහැදිලි
කරන්නේ
ඔව් දැන් ඔය චිත්තක්ෂණ දෙක විතරක් නෙවෙයි දැන් කලේ ලබන මොහොත විතරනේ කියන්නේ
ඔව්
මාර්ග සිතයි
චිත්තක්ෂණ
දෙක ඊට පස්සේ රහතන් වහන්සේගෙන කතා එකකට කියන්නේ නැහැ
ඔව් ඒකට කියන්න බෑ
ඒක තමයි මේ බහැ කියන එක ගන්න මට හිතෙන විදිහ. යම් කිසි අදුවක් කියලා වගේ නෑ. ඒක එහෙම කියලා නෑ. ඔය අපි කියන අදහසනේ.
ඔව් ඔව් ඔව්. මට තේරෙන්නේ.
කෙනෙක් ඔක අදාළ මාර්ගයටයි බලසිතටයි විතරද කියලා. විතරයි කියන්නේ කොහොමද? එතන
එහෙම කියන්නේ. අපේ ආත්ම ධර්මෝ හැටියට පෙන්නන්නේ.
නෑ ඒක ඔතන කියලා නෑනේ.
සයන්. ඔන්න මාර්ග සිතේ ඵලසිතේ යෙදෙන ධර්ම ටිකක් තියෙනවා.
ඒ දෙකේ යෙදෙනවා. ඒ දෙකේ විතරයි යෙදෙන්නේ කියන කතාවක් කියලා නෑ.
මේ ටිකම මහත්යා දැන් අපි කියමුකෝ වේදන වේදනා ස්කන්ධය. අපි කියමු මේ මේක දෙදා මේ ස්කන්ධ ධාතු ආයතන ආහාර විදිහට. ඒවා මේ මාර්ග ඵලසිතේ විතරක්ම යෙදෙනව නෙවෙයි. ඒවා අර ලෞකික සිත් වල යෙදෙනවා. එතකොට ඒ ධර්මයන්ට අපරියාපන්නයි කියන්නේ නැහැ. එතකොට ඒවට කියන්නේ ලෞකික හෝ පරියාපන්න ධර්ම.
නැහැ මං කියේ ඒකත් නෙමෙයි
සාරය. ඔව්.
රහතන් වහන්සේ අනිත් සිත්තු.
ඔව්.
ඒ කියන්නේ
අපි කියමු ඉඳන රට ඒක.
ඉඳන රට ඒක.
රට
ඒක. ඒක ආයි ලෞකික සිත් කියන්න බෑනේ. ඒකයි නිකන් ආව.
ඔවේ ඒ නමුත් අද
අපිට හොයන්න ඕන දෙයක්
හොයන්න ඕනේ කියන මාතක ඒක හොයන්න බැහැ මේ රස්සුම
දැන් ඔතන මං කිව්වේ ඔතන ඒක කියලා නෑ එතකොට අර අපේ පස්සේ දාපු අදහස ඒකට ඒක විමසන්න ඕනේ
විමසීම කියන එක දැන් මට නම් පෞද්ගලිකව පැහැදිලිව තොරතුරු මේකේ තියෙනවා ආතන් වහන්සේට
ඔතනින්ම තමයි ගන්න වෙන්නේ ඒක ඒක හරි ඒ වුණාට මං කියන්නේ ඔතන තියෙන එකයි අපි එකතු කරපු එකයි පේන් කරගන්න ඕනේ
පහව
හිතපු දෙයි ඔව් ඔතන සමහර විට අඩුවක් වෙන්න පුළුවන් ඒක නම් කියන්නේ විමසන්න ඕනේ
අපි අර චිත්තජෛසික ස්කන්ධ ධාතුව එතන වශයෙන් ගත්තොත් පැහැදිලිව දෙන්න පුළුවන් මොකද උදාහරණයක් වශයෙන් ගත්තාම අපේ අපි කියන්නේ මෙහෙම එකක් අප්‍රමාණ්‍ය ධර්ම මොනවාද මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා මේ ධර්මතා හතර ලෞකික සියල්ල ලෞකික ධර්ම
ලෞකිකතර සිතෙත් තියෙන්න පුළුවන්
ලෝක නැහැ රහතන් වහන්සේටත් මේ අප්‍රමාණ
තියෙනවා
ඒක පිළිගන්නවා එතකොට මේ ධර්මයේ
ලෞකිකයි කියන එක නේද රහතන් වහන්සේට යෙදෙනකොටත් ඔක ලෞකික වෙනවද කියන එක ඒක
පැහැදිලිව තියෙනවා ඒ කියන්නේ මාත්‍ය දැන් මේකේ බෙදනකොට මේ වෙන්න පුළුවන් නෙවුවා නොවෙන්න පුළුවන් නෙවුවා බෙද දැන් අපි කියමුකෝ අප්‍රමාණ කාමාවචර වෙනවා නම් අපි කියමුකෝ මෛත්‍රී භාවනාව කාමාවචර වෙනවා කියලා මෛත්‍රී භාවනාව කාමාවචරයේ රූපාවචර ඊට පස්සේ කරුණා භාවනාව රූපාවචරය කියලා මෙහෙම හතර භූමියට අල්ලලා පොඩ්ඩක් හරි කාට හරි වෙන්න පුළුවන් බවක් තියෙනවා නම් ඒක බෙදලා. එතකොට
අපරියාපන්න එකටත් තියෙනවා.
ඒකද අපරියාපන්න එකට ගන්නනේ. අපරියා අප්‍රමාණියෝ ලෞකික ධර්මියෝය සියල්ල කාට ඉදුණ අප්‍රමාණ ධර්මියෝ කිව්වා. ඒකේ අය රහතන් වහන්සේගේ අප්‍රමාණියෝ පුතක් වෙන කෙනාගේ අප්‍රමාණියෝ කියලා නැහැ. කාට ඉදුණ අප්‍රමාණ ධර්මියෝ කැන ඕවට මාත්‍රය අපි උදේ ඉඳම් පටන් ගත්තාව සමාජ හවස එනකම් පොස් තියාගෙන අටුව තියාගෙන හොයලා හොයලා දඟලලා දඟලලා තියෙන වෙන තැන් වල යන්නවද යන්න පුළුවන් කියන්නේ මේ හැප්පෙන්නේ නැතුව යන්න නම් කොහෙදවා දැන් අපි යම් අදහසක හිටියොත් දැන් අපි ඒ අදහස තියාන ඔළුවේ තියාන අපි දැන් පොතක් බලන බලන කොහට හරි ගිහම ගලපේ
ඒක තමයි අපි අර මූලික සිද්ධාන්ත ටික අමතක කරන්න හොඳ නැහැ
හොඳ නැහැ අන්නේ
පොතේ තිබුණා කියලා අනිත් පැත්ත ගහන්න බෑනේ දැන් අපි දැන් මාර්ගඵලයක් ලැබපු කෙනෙක් ආයේ ඵලේ නැහැ කියන පැත්තකට එනවනම් තර්ක කරලා ඒක අඩුවක්
තියෙනවා.
ඔව්. අනේ වගේ කියන්නේ මූලික සිද්ධාන්ත වෙනස් වෙන්න බෑ. ඒක. තර්කෙන් කියනවා විතරක්.
දැන් මාත්‍ය කියනකොට මට මේ දැන් මෙතන පෙන්වලා තියෙන ක්‍රියාසිත ක්‍රියාසිත කොටසක් තියෙනවා. මේ ක්‍රියාසිත ටික ලෞකික ධර්මවල ලෝකෝත්තර
ඒ මම ඔය පැත්තේ කියලා මම බලලා නැහැ සම්මත ලෞකිකද ලෝකෝත්තරද කියන කතාව මේ. ඒ
කියන්නේ ක්‍රියාසිත වලට දෙන්නවා.
ක්‍රියාසිත සාමාන්‍යයෙන් ලෝකෝත්තර ඒ කියන්නේ රහතන් වහන්සේලාගේ සිත් ක්‍රියාසිත කියලානේ අපි කියන්නේ.
ඔව්.
ඒ වුණාට සමහර විට ලෞකික මට්ටමේ ක්‍රියාසිත වෙන්න පුළුවන් ඇති මම දන්නේ මම ඒක කොහෙලා නැහැ. මට ඒක හරියටම කියන්න බෑ.
ලෞකික
ඒක තාම වැදගත් වෙලා නැහැ ඒක කියන්නේ.
ඒවත් වැදගත් වෙනවා නම් අපිට ඔය තීරණය ගන්න යනවා. රහතන් වහන්සේට හැම වෙලාවෙම හිත ලෝකෝ.
ඔකේ අනිත් පැත්තෙන් රහතන් වහන්සේ ලෞකික සිත් හදනවද කියන එක දැන් ප්‍රශ්නේ
තියෙනවා. එතකොට එහෙමනම් ඒ ලෞකික දැන් ලෝකෝත්තර සිතක් ගත්තාම ඒ හිතේ ස්වභාවය මොකද අපිට ඒ බඳු සිත් ඉපදිලා නැති නිසා අපිට කතා කරන්න වෙන්නේ ඒ උපදින ලක්ෂණ හා ඒ වගේ ස්වභාවය. ඒක එහාට යන්න බෑ.
ඔන්න ඔතන තමයි මට හිතෙන්නේ අපි ඔය දැන් අපේ මට්ටමින් කතා කරන්න ගිහින් අපි මේකට දානවා මිස දැන් මට නිකන් අච්චර ඔතේ ඉඳලා
නෑ.
ඔව් මට තියෙන එක මූලික සිද්ධාන්තේ මට තියෙන්නේ අර රහතන් වහන්සේට මේවා එන්න බෑ කියන එක තමයි මගේ නිකන් මගේ අදහස.
නමුත් මහත්තයා මේ කරුණෝසේ මහත්තයා හොයන.
ඔව්. ඒක තමයි.
ඒක. එතකොට
දැනට ගලපලා බලන්න.
ගලපන්න දැන් මහත්තයා ස්ථිර අදහසක පිහිටලා නැති නිසා
නේද හොයන්නේ.
හොයන.
ඒක හොයනකන් දැනට ඉන්නේ මේක.
ඔව් හොඳයි.
ඒක වෙනස් වෙන්න කරුණු යදුනොත්
ඉතින් ඒක බලන්න.
ඔව් මෙහෙම.
ඒ කියන්නේ මේ
ඒ පැත්තට තොරතුරු ටිකක් කියන්න. එහෙනම්. ඒකයි මං කියේ රකරියා ගන්න ටික පොඩ්ඩක් බලන්න කියලා. මම ඔයාලා කියෝ
මාර්ග සිත් ඵල සිත් ගත්තහම මේ මාර්ග ඵල සිත් වලට කරන්න පුළුවන් දේවල් තියෙනවා. කාය විඤ්ඤාති, වාචී විඤ්ඤාති, ඉරියාපත කියන කොටසක් තියෙනවා. ආය විකු ඉරියාපතේ කියලා කියන්නේ අපි එක්කෝ ඉඳ ගන්න එක, හිට ගන්න එක, සතපිලා ඉන්න එක, ඔය හතර ඉරියව් ඉරියාපත. විඤ්ඤාප්ති කිව්වම කාය විඤ්ඤාප්ති. ඒ කියන්නේ කය සොලවලා කරන දේවල්. ඊට පස්සේ වචී විඤ්ඤාප්ති කියන අපි වචන කතා කරන දේවල්. එතකොට මේවා කරන්න පුළුවන් හිතේ. එතකොට කියනවා සියලු විපාක ධර්ම. සියලු විපාක ධර්ම වලට මේ අහේතුක විපාක ටිකට විඤ්ඤාප්ති කරන්න බෑ. ඒ කියන්නේ කතා කරන්න බෑ. කය සොලවන්න බෑ. අහේතුක විපාක. ඊට පස්සේ ඉරියාපතේ පවත්වන්න බෑ. ඊට පස්සේ ඒකෙන් රූප දුර්වල වූ රූප උපදින මේ අහේතුක විපාක. ඊට පස්සේ කියනවා කාමාවචර කුසලසිත අකුසලසිත කත්තා. මේ වගේ කුසලසිත අකුසලසිත වලින් ඉරියව පවත් ගන්න පුළුවන් විඤ්ඤාප්ති උපදවන්න පුළුවන්. ඒ කියන්නේ කතා බහ කරන්න කාය විඤ්ඤාප්ති වචන කතා බහ කරන්න කාය සරෝල වැඩ කරන්න කුසල් විතරක් පුළුවන් කුසල් විතරක් පුළුවන්. ඊට පස්සේ මේ
වාදිකම දැන් ලෞකික මට්ටමේ ලෞකිකට පුළුවන් වෙන්නේ
කයි පුළුවන්. එතකොට ඉරියව පවත් ගන්න පුළුවන් රූපාවචරසිත රූපාවචරසිත වලට ඉරියව පවත් ගන්න පුළුවන් විඤ්ඤාප්ති කරන්න බෑ.
ඒර කාය කතාව යෙදෙන්නේ
නැහැ. එහෙම කවුනේ හොලවලා කතා කරනවා. අත හොලවන්න වචන කතා කරන්න රූපාවචර සිත් වලට බෑ.
එතන කයක් යෙදෙන්නේ නැහැ කායකට. රූපාවචර වුණා.
රූපාවචර වුණාම දැන් කාය ප්‍රසාදේ නැහැ.
කාය ප්‍රසාදේ නැහැ කියන්නේ.
ඔව්.
ඒකට කායය එතනින් ලැබෙන ස්පර්ශ නැහැ නේ.
නැහැ.
එතකොට මේ පඨවි ගතියක් දැනගන්න බෑනේ.
එහෙම
මොකද
දැන් එතන රූපය ගත්තහම
ඒ නායතන වලින්නේ
ඈ
එතකොට
ආ නේ ඔය පඨවි ගතිය දැනගන්න
බෑනේ.
ඔව් පඨවි ධාතුව තියෙනවා.
ඒ තියනගේ වැඩ ඒක යෙදෙන්නේ නෑනේ දැනගන්න බෑ කියන්නේ. ඒක නේ
ඒ රූපේ අපි කියමු මෙහෙම රූපාවචර ධර්ම. මම කියන්නේ අරූප ලෝකේ නේ.
හරි
රූපාවචර ලෝකේ. රූපාවචර ලෝකේ ගත්තහම ස්කන්ධය පහක් තියෙනවා. පිළිගන්නවද? මොනවද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඤ්ඤාණස්කන්ධය. ස්කන්ධ රූප පහයි, ආයතන හයයි. මොනවද? චක්කායතන,
ආයතන අඩු වෙනවද?
නැහැ.
ආ, දෙක දෙක.
දෙක
දෙක.
චක්කායතන රූප පහයි. ආයතන
හයයි. සංඛායතන, අනායතන ගන්න.
ඔව්. ධාතු හයයි. එතකොට සත්‍ය එකයි. ආහාර තුන. ඔබට දම් අදේම බෙදන්නේ. එතකොට ඒ රූපස්කන්ධය කියන්නේ රූපස්කන්ධය කියන රූපස්කන්ධයේ චතුර්ණංච මහ භූත උපාදාය රූප. එතකොට මහ භූතත් උපාදාය රූපත් කියන්නේ මේක තමයි රූපස්කන්ධය කියලා මේ රූප භූමියේ තියෙන්නේ. එතකොට කාමාවචර මට්ටමේ ඉතාසියු දේව මට්ටමටත් ඉතාසියු ශක්ති මට්ටමේ ඒ කියන්නේ දෙවියන්ටවත් පෙනෙන්නේ නැති රූපයක් තමයි එතන රූපාවචර ධර්මය. නමුත් එතන ඒ රූපයේ කාය ප්‍රසාදයේ විතර නැති නිසා එයාට කාය විඥානය උපදින්නේ නැහැ. ඒ නිසා ඒ රූපාවචර ධර්මයට මේ තද ගති, පඩවි ගති ආපෝ ගති දැනගන්න බෑ.
ඒක තමයි.
ඒක. නමුත්
දැනගන්න බෑ කියනකොට සයින්හස එතන දැන් ඒ කියන්නේ රූප දකින්න පුළුවන් චක්කායතනේ තියෙනවා. ඒක නේද අන්තිරුම් හරන් තියෙන්නේ. ඒක දැන් අර තේන මට්ටම.
ඔව්
තේන මට්ටම තිබුණාට ඕක සතර මහා ධාතුවට ඒ කියන්නේ ද්‍රව්‍යයකට සම්බන්ධ කරන්නේ නැහැ. දැන් රූප හැඟීම තියෙනවා තේන නිසා.
ඔව්
හැබැයි ඒක ගිහින් අල්ලලා බලන්න යන මට්ටමට යන්නේ. ඒකද කාය ස්පර්ශ නැහැ.
නැහැ.
ඒක තියෙන්නේ කාම
භූමිය.
කාම භූමිය. ඒ කියන්නේ ද්‍රව්‍යමය දෙයකට සම්බන්ධ කරන මට්ටම තමයි කාම භූමිය. රූප භූමියේදී රූප හැඟීම තියෙනවා. මොකද දකින්න පුළුවන්.
ඔව්.
දැක්කට ඔක අල්ලන්න පුළුවන් කියන මට්ටමට යන්නේ.
නෑ එහෙම යන්නේ.
මොකද කායයතනේ පිටින්න්නේ
නෑනේ.
ඔව්. එතකොට අර ඔතන දැන් උපාදාන මට්ටම ගන්න පුළුවන්. මම දන්නේ මේ සතර මහා ධාතු මට්ටම මොන මට්ටමද කියන්නේ තේන ස්වභාවය විතරයි. තේන ස්වභාවය අනුව හිතුවොත් නිසා.
ආ
ඔකේ නේ අර ආරම්මන පැටවි වගේ ඒ මට්ටමින් වෙන්න පුළුවන්. ඒ නෑ කියන්නේ දෙයක්. බලන්න ඕනේනේ. කායය දැන් පැටවි ධාතුව ගෝචර කාය ආයතනෙට විතර නම්.
ආ
අනිත් ආයතන වලට ගෝචර නෑනේ.
ඔව්.
කාය ආයතනෙ පිටින් නැත්තම්.
ඔව්. කාය ප්‍රසාදේ පිහිටන්නේ නැහැ.
කාය ප්‍රසාදේ පිහිටන්නේ
නැහැ.
එතකොට පඨවිය ගෝචර නැහැ ඒක.
එයාට දැනෙන්නේ.
එයාට තමයි රූපාවචර මට්ටමනේ.
නෑ නෑ දැන් එයාට උපදින ස්වභාවයයි එයාට නොදැනෙන ගතියයි කියන එක දෙක. ඒ කියන්නේ අපි කියමුකෝ එතන පටවි ධාතුව තියෙනවා. නමුත් පටවි ධාතුව අරමුණු කරගෙන උපදින යම් ආයතනයක් තියෙනවා නම් ඒ ආයතනේ නෑ. ඒක කියන්නේ
පටවි ධාතුව තියෙනවා කියලා
එන්නේ කියන්නේ නැත්තම් මාස්ටර් ලොකු ගාමට
බෑ ඒක.
මොකද මේ උපාදාය රූප ටික විත ධර්මයේ මෙහෙ තියෙනවා නිවාරේ දහම් න්‍යායක්. උපාදාය රූප කවදාවත් උපදින්නේ මහ භූත වලින් තොර.
මහ භූත සූ කරනවා.
අනිවාරයෙන් උපාදාය රූප සූසි ප්‍රත්‍ය ගත්තාම ඒවා පෙන්වනවා. මේ මහ භූත නිසා උපදිනවා කියන්නේ මහ භූතය ප්‍රත්‍ය දෙනවා ප්‍රත්‍ය උපන්න දෙනවා. උපාදාය රූපය ප්‍රත්‍ය උපන්න විතරයි ප්‍රත්‍ය වෙන්නේ.
ඔතන හරි ඒක හරි හැබැයි එතන තව දැන් ටිකක් තියෙනවා ඒ සතර මහා ධාතුව ගැන.
ඔව්. අපි මේක හොඳයි.
සත ඒක අර මම ඒක පොතකත් මම මේ ටික සාකච්ඡා කරා. සතර මහා ධාතුවේ සතර ආකාරය කියලා.
ඔව් එහෙම හතර ආකාරයක් තියෙනවා.
ඔව්.
ආරම්භන පටවි ආපෝද ලක්ෂණ පටවි ආපෝද ඒ ටික නේද?
ඔව්. එතනින් පැහැදිලි වෙනවා ඒ ටික සම්මහස.
ඔව් පැහැදිලි වෙනවා කියන්නේ
ඒ සතර මහා ධාතුව තියෙනවද කියන එක.
ඔව්.
ඒක ඒක වැටෙන ආකාර හතරක් මේ හරකට.
ඔව්.
ඒකට ඒ ආකාර හතරයි ඊළඟට ඔකේ අර සතර මහා ධාතුව නොපිහිටන තැනක් ගැන සඳහන් වෙනවනේ.
ඔව්.
සූත්‍ර වල කේවඩ සූත්‍රය.
ඔව්.
ප්‍රශ්නයක්
අහන්න.
ඔව්. ඒක නෑ ඒ තත්ත්වෙන් බලනකොට. ඔව්. දැන් අපි මේක තියෙනවමයි කියන එකෙන් කතා කරගෙන යන එකේ ඒ ඊළඟට පටවිය ගෝචර වෙන්නේ මොකටද කියන එකේ
ආ
දහමෙන් මම කියන්නේ
ඔව් ඔව්
ගෝචර වෙන්නේ කාය ආයතනෙටයි කියන එකත් පැහැදිලිව
තියෙනවා
ඔව් වෙන කිසිම ආයතනයකට ගෝචර නැහැ
නැහැ
ඔව් අනිත් ඒවා උපාදාය විතරද එතකොට ආය ආයතනේ උපදින් නැති තැනක අපි මේ කාය ආයතනෙන් දැනගන්න මට්ටමකින් මොකද විස්තර කරන්න යන්නේ කොච්චර හරිද කියලා එක හිතන්නේ
නෑ එහෙම ගත්තොත් අතෙන් බඩට
පැටලීමක් නෑ මේක තමයි
ඇයි පැටලීමක් නෑ කියන්නේ එතකොට දැන් එහෙනම් මේ උපාදාය රූප තියෙනවා තියෙනවද මහ භූතවලින් තොර තියෙන ප්‍රශ්නේ
ඒක දැන් මහා භූත මොන මට්ටමින් වටහාගෙනද කියන එක මතක් ඔබ තියනවා එකනම් මේ මහා භූත වල
ඔව්
ඒක දක්ෂින තේරෙන
යනවා මම
ඒක තේරුම් ගන්න ආකාර හතරක් තියෙනවා
ඔව්
අපට ආරම්භන මට්ටමේ මහා භූත ගැන කතා කරන්න
පුළුවන්
ඒක නම් කියන්නේ හැට පේන මට්ටමකින් නැත්නම් හිතට හිතෙන මට්ටමකින් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා.
එහෙම හරි.
හැබැයි ඒ දැන් කාය ආයතනේ පිටින් නැහැ කියන එක පැහැදිලිව තියෙනවනේ රූපාවචර වල
තියෙනවා.
එතකොට ඒක බාහිරෙන් ගෝචර වීමක් නැහැ කොහෙත්.
බාහිරින්
කාය ආයතනෙට හැපෙන මට්ටමකින් ගෝචර වීමක්
නැහැ. එතන ඔව් ඒක
ආයතන උපදින් නැත්ු දැන
නැත්තේ එතන ප්‍රසාදේ නැහැ.
මොකක් හරි හේතුවක් හින්දා. පැහැදිලිව තියෙනවනේ කාය ආයතන නැහැ.
ඔව් තියෙනවා.
ඒ කාය ආයතන නැති තැනක. ඔව්. කාය ආයතනට නම් ගෝචර ධාතු මට්ටම.
ඔව්.
ඒක ආයතන උපදින් නැත්තම්.
ඔව්.
ඒ ධාතු ගැන එතන කතා කරන්න විදිහක් නැහැ නේ. කතා කරනවා නම් කතා කරන්න ඉන්නේ අනිත් මට්ටම් වලින්. ආරම්භන මට්ටම හරි. මනසට අරමුණ වෙන මට්ටම හරි ඉමට්ටමකින් ඉන්නේ මොකද එතන දැන් අපි මේ භූමියේ ඉඳන් අපිට නම් කියන්න පුළුවන් නෑ නෑ ඒතරක් තියෙන්න ඕන කියලා මොකද කාය ආයතන තියෙන ඉන්නවා හරි අනිත් කාර මට්ටමේ හිතන් කාය ආයතන කවදාවත් පිළිකලා නැත්තම්
ඔව්
අපි මේ තියෙන්නම ඕන කියන මට්ටමකින් කතා කළොත් එතන අඩුවක්
තියෙනවා නෑ මාස්ටර් දැන් එතන අපිට හේතු බල ගන්න බලන්න වෙන රූපය උපදින නැති වෙන සොබතය දේවල් වලින් මහ භූත වශයෙන් විද්‍යාමාන ඒ ධර්මය අපි කියන මොනවද ලක්ෂණ පටවියාවෝ කියන එක. මේකේ හැබැයි ඒ රූපය ගැන නෙවෙයි කියන්නේ ඒ ධාතුව අරමුණු වෙන ආකාර හතරක් විතරයි ඔය පෙන්වන්නේ. ඒකම ඒක අපි පැහැදිලිවම මේ හතර ආකාරයක බෙදලා තියෙන්නේ මේ ධාතුව අරමුණු වෙන ආකාර හතර.
හරි මේක හරි.
එතකොට මේකේ මේ මේකේ ධාතු හොයන්න බෑ අපිට. මේ හතර ආකාරයක් තියෙනවා. ආරම්භන පටවියාපෝ තේජෝ කියන්නේ මොනවද? ලක්ෂණ පටවියාපෝ තේජෝ ආය කියන්නේ මොනවද කියලා මේ බෙදනකොට යම් ධාතුවක් එතන උපද්දවන එක් උපාදාය රූපෝ උපදිනවා. ඒ උපාදාය රූප උපද්දවන්න බෑ ආරම්භන පටවියාපෝ තේජෝ ආය කියන්නේ එතන. එතෙන්ද එයාට අරමුණු වීමක් විතරයි. ඒ උපාදාය
උපද්දීමයි අරමුණු වීමයි
දෙකම. දැන් උපද්දීම කියන එක මේ උපාදාය රූප කියන්නේ මහ භූත වලින් උපදිනවා. එතකොට ඒ මහ භූත විද්‍යාමානවම මහ භූත. ඒ නිසා
විද්‍යාමාන දෙන්නෝ.
ඔව්.
විද්‍යාව කියන්න පුළුවන්.
බෑ.
මේක තමයි
කියන්නේ. ඒ නිසා තමයි කියන්නේ දැන්
ඒකට විද්‍යාමාන වීම තුලමයි.
ඔව්.
උපතක් ගැන කියන්නේ.
කියන්නේ.
විද්‍යාමාන නොවුනොත්.
ඔව්.
ඒක යෙදෙන්නේ නැහැ. ඒක තේරුමක් නැහැ.
තේරුමක් නැහැ.
උපතක් ගැන කතා කරලා.
ඔව්.
හරි.
ඔව්.
ඒ ඕකමයි මම කියන්නේ. දැන් අපතන කාය ආයතනේ නැතුව. ඒවා ගෝචර වෙන්න ආයතනයක් නැහැ.
ඔව්. අපි මෙහෙම කියමුකෝ. මාත්‍ය පිළිගන්නවා නේද? වර්ණ ආයතනේ තියෙනවා
කියන්නේ. ඔව්. ඒක තමයි.
චක්ඛ ආයතනේ තියෙනවා. මේ චක්ඛ ආයතනේ කියන එක මොනවාසුරු කරගෙන පටවි ආපෝ තේජෝ ආයු වර්ණ ගන්ධ රස පෝජා ජීවිතේන්ද රූපය චක්කු ප්‍රසාද වේ දසක කලාපයෙන් යුක්ත එකකට තමයි අපි චක්කායතන කියලා
අතන සංහස මෙහෙමයි දැන් ඔය ඇහැයි රූපෙයි වෙන් කරන්න ගිහිල්ලා මේවා ධාතු වලින් හැදිලා තියෙනවා ඒවත් තවත් තියෙනවා ඒක ගිහිල්ලා අර දැන් රූප කලාප මට්ටමට යයි එහෙම එහෙම ඊළඟට චිත්තක්ෂණ 17යි අර මේවා ඒ විස්තර කර කර කියනවා ඒක උතන මම දකින්නේ මුලා වෙන තැනක් කියලා මොකද ඕකේ අර ලෝකේ හොයන්න යන්නේ බාහිර දැන් රූපේ කියන එක පිළි අරගෙන ඕක හැදිලා තියෙන්නේ මෙන්න මෙහෙමයි මෙන්න මේවා එක කියලා ඔය ආයසයි අර මේවා උත්පාද පිටු ගංගයි ඒරම දාලා මේ කරන්න යන්නේ දෙලිම්බ අර දහමට විරුද්ධ පැත්තකට යන්නේ ඕක يعني බුදුහාමුදුරුවෝ වෙන්නේ මේක තමන් තුලින් හොයන්න කියලා අපි දැන් යනවා බාහිරෙන් ඕක හොයන්න ඕක පැත්තෙන් ගියොත් ඕක ඒ වරද්ද ගන්න
නෑ
ඒක ගැලපෙන්නේ නැතුව නේ ඒක ගලපන්න පුළුවන් හැබැයි ඔතනින් පැටවෙනවා මිස
නෑ මිදෙන
පැත්ත දකින්න බෑ
මාර්ගය මාර්ගයක් හා ඒකෙන් මිදෙන පැත්ත එකක් දැන් අපි කතා කරන්නේ යම් තැනක හෝ යම් පුද්ගලයෙකුට යම් ධර්ම ටිකක් විද්‍යාමාන වෙනවා නම් ඒ ධර්ම මොනවද එතකොට අපිට ඒ ස්ථානයේ ඒ පුද්ගලයා උපදින ධර්ම ගැන කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න ගියොත් එහෙම නැත්නම් අපිට කතා කරන්න වුණොත් එතකොට අපි එතන තියෙන ධර්ම
ඒක පැහැදිලි කරන්න පුළුවන් ඒ භූමි මට්ටම වෙන් කරගත්තා.
අපි
කාමාවචර මට්ටමේ නම් ඔය කියන කතාව හරි.
හරි.
හැබැයි කාය ආයතනය කවදාවත් අත්දකලා නැති කෙනෙකුට ඔබට අපිට හිතා ගන්න බෑ අපි ඔබ කියන නිසා.
අපි
නිකන් හිතමු දැන් උපදින්ම අන්ධ කෙනෙකුට පාට ගැන කියන එකේ තේරුම් ගන්නෑ නේ. ඔබට එයා කවදාවත් ඔය අත්දකලා නැහැ.
අපි මො ජාති අන්දේක්
කියලා ජාති අන්දේකට ජාති අන්දේකට පාට ගැන මේ කොළ පාට රතු පාට ගැන කියන්න ගියාට තේරුමක් නැහැ ඒක එයාට ඒ ලෝකේ නැහැ ඒක
නමුත් අපි එතන පාට නැහැ කියලා
කිව්වොත් එයාට තේරුමක් නැහැ එයාට පාට තියනා කිව්වත් නැහැ කිව්වත් දෘෂ්ටියක් විතරයි
ඔව්
ඒක අපි තේරුම් ගන්නවා මොකද චක්කායතනේ අවදාස්ස උපදින්නේ ඒ හින්දා පාට එයාට අදාළ නැහැ කියන එකයි වෙන්නේ. මම පාට උපදින්නේ නැහැ. දැන් පාට ඔබ තියනවා හරි නැහැ කියන්න හරි කියොත් ඒක දෘෂ්ටියක් විතරයි.
නෑ
කවදාවත් විද්‍යමාන වෙන දෙයක් නෙවෙයි. ඒ කියන්නේ ඒ ලෝකෙට නැහැ. ඒ අන්න ඒ වගේ දෙයක්. දැන් අපි කාය ආයතනේ තෝගේ නිකන් හිතල බලන්න උපතින්ම කාය ආයතනේ වැඩ ගලේ නැත්තම් පඨවියක් ගැන කියන එක හරියට අර අන්දයට පාට කියන වගේ මේ සිද්ධියක් ඒක අපිට අර රූප ගැනම ඉන්න හින්දා අපට ඔක හිතා ගන්න අමාරුයි ඒක අර නිකන් උපමාවෙන් වගේ බැලුවොත් තේයි ආයතනේ නැතුව ඒවා ගෝචර වෙන ආයතනේ කවදාවත් පිහිටන් නැති මත්තක් යටපත් කිරීම නෙමෙයි මං කියන්නේ තිබිලා යටපත් කරා නම් ඔය කතාව හරි අපි තමයි මනුෂ්‍ය ලෝකේ ඉඳලා ධානයක් කඩාගෙන අතෙන්ට ගියා කියලා ඔය කතා කරන්න පුළුවා දැන් මේක මේ ජීවිත කාලෙම උපදින් නැති මත්තමක් නේ රූපාවචර භූමිය කියන්නේ ආයතනේ යෙදෙන්නේම නැහැ එහෙනම් ඒකට ගෝචර වෙන ඒව ගැන කතා කරන එකත් යෙදෙන්නේ කියලා මං කියන්නේ මොකද ඒක අපේ රට විතර අපිට කියතේ කියා ඒගොල්ලන්ට මේක දැනෙන්නේ නැහැ කියලා ඒකෙයි අපේ මත්තමේ කවදාවත් කාය ආයතනේ උපදින් නැති පැනකට ඔබ තියනා කිව්වත් නැහැ කිව්වත් ඔබ දෘෂ්ටියක් විතරයි නොගත්තත් හරි කියන්නේ කොහොමද
එහෙම නොගත්තොත් කියන්නේ අපිට යම් තැනක විද්‍යාමාන ධර්ම පෙන්වන්න ඕන
ආ මං කියන්නේ ඔය විද්‍යාමාන නොවන ධර්මයක් ඔය පෙන්වන්න නේද?
ඔව් දැන් එතනින් අපිට ඒක විද්‍යාමාන නොවුනට දැන් අපිට අන්ධයාට රූප පේන්නේ නැහැ කියලා. අපි කියනනම් එතන වර්ණ රූපේ නැහැ කියලා. එයාට පේන්නේ නැති එක වෙනම දෙයක්. අපි තව කෙනෙකුට
කියන්නේ මං කියන්නේ එතන වර්ණ රූපේ තියනවා කියන එකේ ඉඳන් නේ ඔය කියන්නේ. ඒ තියනවා කියන එකත් දෘෂ්ටියක් කියලා. මොකද එයාට ඒක යෙදෙන්නේ නැහැ කියව ගන්න හරි. තියෙනවා කිව්වත් නැහැ කිව්වත් අර ඒ ලෝකෙට තමයි අර
නෑ මෙහෙමයි අපි තියෙනවා කියන එකයි මේ මිතන යමෙක් වර්ණ රූපේ තියෙනවා අවදිනේ වර්ණ රූපේ මේ හේතු නිසා උපදිනවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා ඒක වෙනවා
දෙක තුනක්
මම කතා කරන්නේ ඒක ඒ කියන්නේ මේ වර්ණ රූපයේ කියනක ඒ වර්ණ රූපයේ උපදින්න ත්‍ත්ව ටිකක් තියෙනවා නම් ඒ ත්‍ත්ව නිසා මේ වර්ණ රූපේ උපදින්න තියෙනවනේ
හරි
ත්‍ත්ව නැති වෙනකොට ඒ වර්ණ රූපේ
නෙවෙයි ආ ඒ ත්‍ත්ව කවදාවත් යෙදෙන්නේ
නැහැ යෙදෙන්න තියෙන ත්‍ත්ව වර්ණ රූපයේ උපදින්න තියෙන ත්‍ත්ව යෙදෙන්නේ නැත්නම් උපදින්නේ නැහැ
ඒ ඒ ත්‍ත්ව තමයි ජාතියන් දෙයකට ඒක දෙක ගන්නවා
එතනින් වර්ණ රූපේ උපදවන්නේ නැහැ
ඒකයි මේක තමයි. උපදින්න හේතුකත් ඒද
නෑ නෑ. එහෙම නෙවෙයි. අපි කියමු මේ චක්කායතනේ කියන මේ චක්කායතනේ මෙරේ වර්ණ රූප උපද්දවනවා. රූප උපද්දවන්නේ මහ භූත. ඒකද මහ භූත කියන එක විද්‍යාමාන. වර්ණ රූපේ කියන්නේ විද්‍යාව. නමුත් ඒ වර්ණ රූපේ ගෝචර කරගන්න ප්‍රසාදයට ඒක කර්ම රූපයක්. ඒක ඉපදිලා නෑ.
අතර මම දැක්කේවා ඒ කියන්නේ ලෝකේ තමන් තුළින් දකින්න කියපු එකට විරුද්ධ පැත්තකට යන්නේ කියන එකයි මහා භූත කරෙහි තියනවා ඒකෙන් විද්‍යමාන තියනවා කියන්නේ මම ඇත්ත දෘෂ්ටිය නෙවෙයි හේතුපත්යෙන් හරි සත්‍ය සම්පන්නයි ප්‍රත්‍යෙන් උපදිනවා ඒක තින් උපදිනා කියනකොට ඇත්ත කියන එකයි නැත කියන එකට යම් නොවෙන්න
ඕනේ.
නොවි ඒකත් බාහිරෙන් අපි කතා කරනවා නම්
බාහිර දෙයක් නෙමෙයි.
කොහෙන්?
කොතනින් හරි
ඇවිත්. ඒක
තමයි උපදිනා.
කොහෙන්ද උපදින්නේ? කොහෙද උපදින්නේ? මොකන්ද? ප්‍රත්‍යෙන් තමයි. ඔතන උතන ඒ කියන්නේ සීන් ධර්මතාවය
නෑ ඒ මත්ය හිත තියෙන විදිහයි යම් ධර්මතාවයක් ප්‍රත්‍යෙන් උපදින විදිහයි දෙකක්. යම් ධර්මයක තියෙනවා උපදිනවා නමුත් ඒක ගෝචර කරගන්න ආයතනෙ නෑ ඒ නිසා එයාට ඒ ධර්මයේ පිටපත වැටෙහිමක් නෑ නමුත් ධර්මතාවයක් වශයෙන් තියෙන ඒක ඒ දැන් සිත මතය ගන්න වෙනවා නේ
ඒකට මට කියන්න වෙන්නේ ධර්මතාවයක් විදිහට තියෙනවා හැබැයි දැන් අවිද්‍යාව මත පිහිටන ධර්මතා තියෙනවනේ
ඔව්
ධර්මයක් පිටර වතුරට එදෙන බල්ලට බල්ලෙක් ඉන්නවා ඒක ධර්මතාවයක් විදිහට ඒ මානසිකත්වයට ඒ හේතුපත් වෙනකොට ඒක
ඒ
නෑ ඒකම තමයි ඒක. මොකද ඔතන තමයි අර මේ කියන්නේ දැන් සලායතන ටික. ඒක කෙලස් වට උපදනවා කියන මට්ටම. මේ මම හිතන්නේ කොහොමද පිළිගන්නේ? සලා ඒ කියන්නේ දැන් ඔය කාමාවචරයි රූපාවචරයි යනකොටම තේනවනේ.
ඔව්.
යම් කිසි කෙලස් යටපත් කිරීමක් තුලින්නේ රූපාවචර භූමියට යන්නේ. ඒක එතනදී අපිට පිළිගන්න වෙනවා මේ අනිත් ආයතන ටික කෙලස් වලින් උපදන මට්ටම. ඒ කෙලස් යටපත් කිරීම තුල තමයි කාමාවචර හරි රූපාවචර හරි අරූපාවචර හරි මට්ටම් වලට යනවා. කියන්නේ කෙලස් යටපත් කිරීමක්. ඒකේ ඒ ආයතන උපදන්න තියෙන කෙලස් යටපත් වෙනවා. ඒක එක එක මට්ටමට යනකොට. ඒක අපිට පිළිගන්න වෙනවා මේ ආයතන කෙලස් මතම උපදින එක.
ඔව්. එතකොට එතකොට දැන් අපිට කෙලස් මතකින් ඉපදුනා නම් යම් ආයතන. දැන් ආයතනේ රූප ටික, රූප ආයතන ටික
කියන්නේ. ඔව්. ඒක ආයතන
ආයතනේ 10ක් ගන්න. එතකොට හැබැයි මේ ආයතන දෙක ඉපැද්දුවේ කෙලෙසි. කෙලෙසිකින් ඉපැද්දුවා. උපත්වලා දැන් ඒ ආයතනයේ පිහිටලා යම් පුද්ගලෙක් මේ කෙලෙසිකින් නිරුද්ධ.
නිරුද්ධ වුණත්
නිරුද්ධ වුණත් ඒ ආයතනයේ කෙලෙසයක් නොවන නිසා මොකද වෙන්නේ?
තියෙනවා. තියෙනවා. ඒක තමයි. දැන් ඔය තියනවා කියන එකට යනවා. දැන් අමතක වෙනවා හේතුපත් වෙන්නේ නේද මේක හටගත්තේ.
ආ. දැන් අපි කියමු එතන ඒ ආයතන ටිකට දැන් ටිකෙන් තු නිරෝධ සමාපත්තියට සමවැද්ද 17 වෙනවා කියන්නේ. මොකක්ද මේ?
ඔව්. ඔව්.
නේ. ඒ මාසේට එතන තියෙන ධර්මය ඇතුළේ පෙන්වන්න ඕන. මේවට අපිට උත්තර දෙන්න
දැන් එතන මොකුත් නැහැ. අපි කියන ධර්මතාව මොකුත් නැහැ නේද? කියන්න බෑ.
ඉන්ද්‍රියෝ ප්‍රසන්න. චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, ඒක කාම භූමිය. කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය කියන කර්මයෙන් උපන් ප්‍රසාද ප්‍රසන්න. චිත්ත චෛතසික
නම් මම දන්නේ කොහොමද කියන්නේ කියලා. නිරෝධ සමාපත්තිය දිනේ හැමයි කියලා.
ආ
ධර්මයෙන් මම කියවලා නැහැ.
වේදන සූත්‍රය
මම දන්නා ටිකක් දන්නේ නිරෝධ සමාපත්තියේදී ආයතන උපදින්නේ නැහැ කියන එක.
ආයතන උපදින්නේ නැහැ කියලා.
ඒක උපදින්න පත්තියේ දෙන්නේ
නැහැ.
ඔව් ඒක පෙන්නන්න මම මේක බලන්න ඕන නිරෝධ සමාපත්තිය මොනවා කියනවා කියලා. නිරෝධ සමාපත්තිය ආයතන ගැන කතා කරලා තියෙනවා නම් ඒක බලන්න ඕනක.
ආ ඒක තේරෙනවා.
චිල වේදල සූත්‍රය.
ඔව්. වේදල සූත්‍රය.
හලෝ සමන් බලන්න.
අවුදා දේ. ඉන්ද්‍රිය ප්‍රසන්නයි කියන මොනවද ඒ ඉන්ද්‍රිය? චක්කු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ගාන ඉන්ද්‍රිය, ජීව ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය නේ. පංචේ ඉන්ද්‍රිය. පංචේ ඉන්ද්‍රිය ප්‍රසන්නයි. මනින්ද්‍රිය කියන්න බෑ. මනින්ද්‍රිය කියන්න බෑ. ධම්මායතනෙ කියන්න නාම ඉන්ද්‍රියෝ කියන්න බෑ. මොකද චිත්තචෛසික ධර්මය නිරුක්තයි. ඒ පෙන්වන්නේ මලින්නියයි විරෝධ සමාපත්තියයි දෙකේ වෙනස. කියන තැනදී පෙන්වන්නේ මලින්නිය ඉන්ද්‍රියෝ නෑ. හැබැයි විරෝධ සමාපත්තියේ තමයි සහතන් ඉන්ද්‍රියෝ ප්‍රසන්න නම් පංච ඉන්ද්‍රියන් ප්‍රසන්න. කර්මපත්තියෙන් හටගන්නේ
ඒ හටගෙන නිරුද්ධ. අතන් නිරෝධ දෙකක් හටගෙන නිරුද්ධ ගැනීම දිගටම
තියෙන අත්‍යතිය. ඒ කියන්නේ මේ
ආයතන හටගන්නවා.
ආයතන කර්මපත්යෙන් නම් උපදින.
ඒක තමයි.
කර්මපත්යෙන් හටගෙන නිරුද්ධ වෙනවා.
ඒක කියන්න හදන්නේ නිරෝධ සමාපත්තියේදී ආයතන හටගන්නවා. මොකද පත්‍ය තියෙන නේද?
ඔව්.
එංගදනා බලන්න ඕන දෙය.
ආහාරය බලන්න. මේ මාතර ගේන පුළුවන් මධ්‍යමනිකාය පළවෙනි පොත මේ පුස්තකාල.
මධ්‍යමනිකාය. මජ්ක්‍ධිමනිකාය එක
එක අර
මේ ගහලා තියෙන්නේ මෙතන
මේ පාට කමෙන්ට් එකක් තියෙනවා පේනවා නේද
මේ පාට යන්න පුළුවන්
ඔව් මේකේ මජ්ක්‍ධිමනිකාය කියන එක 1 2 3 කියලා තියෙනවා එක පොත
එක පොත අර මේ පොත් තියෙන කබඩ් එකේ අර මේ ගුරු පාඩ කබඩ් එක ඉන්ද
කොයින් නැද ආරණි නැද ඔය සයින් නැද නැකෝ මෙහෙ ඉන්නේ අපි ගමස්කේ කොයිද